SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, සිකුරාද දවසේ SBS සිංහල වැඩසටහනේ නිත්‍ය විශේෂාංගයක් වන ලෝවටා විශේෂාංගය ආරම්භ කරන්න අපි දැන් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ වටේ ගිහිල්ලා ගෙවිගෙන එන සතියේ උණුසුම් සහ වැදගත් ප්‍රවෘත්ති එකට කැටි කරලාගෙන එන මිනිත්තු කිහිපය ලෝවටා විශේෂාංගයේ. සුපුරුදු විදිහටම අපේ හිතවත ඇවිල්ලා ඉන්නවා AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්, සුබ උදෑසනක්.
ආයුබෝවන් මදුර.
හොඳයි, අපි පටන් ගන්නවා අපේ තවත් හිතවත් චරිතයකින්. SBS ලෝවටා විශේෂාංගයේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් තවත් අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. අලුත්ම අර්බුදය තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බොහොම ළඟින්ම හිටපු හිතවත් නිලධාරීන් දෙදෙනෙක්, නීතිඥයා සහ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම්කරුවා විදිහට කටයුතු කරපු පුද්ගලයා සම්බන්ධයෙන් වාර්තා වුණා පුවතක්. මේ දෙදෙනාට චෝදනා ගොනු කරලා වංචා සහගත කාරණාවලට වැරදිකරුවන් බවට පත් වෙලා තියෙනවා. අමල්, අපි කැමති මුලින්ම මේ පිළිබඳව විස්තර දැනගන්න.
ඔව් මදුර, ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම නිලධාරීන් දෙදෙනෙක් හැටියට මොවුන් හඳුන්වන්න පුළුවන්. එක පුද්ගලයෙක් තමයි මයිකල් කෝහන්. මයිකල් කෝහන් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දැන් දශකයකට වැඩි කාලයක් ඔහුගේ පෞද්ගලික නීතිඥයා හැටියට කටයුතු කළේ. අනිත් පුද්ගලයා තමයි පෝල් මැනෆර්ට්. ඔහු අර ඔබ කිව්වා වගේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2016 ඡන්ද ව්‍යාපාරය මෙහෙයවපු පුද්ගලයා. දැන් මේ දෙපළම අධිකරණ දෙකකින් එකම දවසකදී ඔවුන් නොයෙකුත් චෝදනා මත වැරදිකරුවන් බවට පත් කළා. මෙතනදී මයිකල් කෝහන් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කරන්නට හේතු වුණේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතු අවස්ථාවේදී ඔහු නීති විරෝධී ලෙස ඡන්ද ව්‍යාපාරයේදී ඒ මුදල් ආධාර සම්බන්ධයෙන් නීති විරෝධී ලෙස කටයුතු කළයි කියලා. මෙහිදී ඔහුට තියෙන චෝදනාව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සමග මිත්‍රකමක් පවත්වපු කාන්තාවන් දෙදෙනෙක් ඔවුන්ගේ ඒ සම්බන්ධතාවය ඒ එළි නොකිරීමට ඔවුන්ට මුදල් ලබා දුන්නයි කියන චෝදනාව. නමුත් මෙතනදී පෝල් මැනෆර්ට් තියෙන චෝදනාව නම් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතු වලට ඍජුවම සම්බන්ධ කාරණාවක් නෙමෙයි. ඔහු මීට දශකයකට වඩා වැඩි කාලයකදී ඔහු තමන්ගේ ආදායම් බදු ගෙවීම සම්බන්ධයෙන් කරපු වරදි සම්බන්ධයෙන් වරදකරු කරලා ඔහුට දැන් දඬුවම් කිරීමට නියමිතයි. ඉතින් මේ විදිහට මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉතාමත්ම සමීපතම නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් මේ විදිහට උසාවි වලින් වරදකරු කිරීම ඇතරම ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් ඉදිරියේදී මේකේ බලපෑමක් ඇතිවෙන්නට පුළුවන්. මේක තමයි මේ විදිහටම ඔහු ලැබපු විශාලතම පසුබැස්ම හැටියටත් ඇමරිකාවේ හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ඉදිරි ගමනට ලොකු අභියෝගයක් වෙයි කියන කාරණාවත් ඉස්මතු වෙලා තියෙනවා.
ඔව් අමල්, අපි ඊළඟට අතුරු කාරණාවක් මතු කරන්නට කැමති. විශේෂයෙන්ම දැන් පහුගිය කාලේ ඉඳලා දිගින් දිගටම ඩොනල්ඩ් ට්‍රම්ප් සහ විශේෂයෙන්ම ඔහුගේ නිලධාරීන් ඔහුට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් පිළිබඳව මේ ආකාරයේ දරුණු චෝදනා, ඒ වගේම වැරදිකරුවන් බවට පත් වුණා. දැන් මේ කියන කාරණා මැද්දේ ඇමරිකාවේ ජනාධිපතිවරයාට මොන වගේ දේශපාලන බලපෑමක්ද ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයෙන් සහ ඇමරිකාවේ දේශපාලන වටපිටාවෙන් ලැබෙන්නේ?
ඔව්, මෙතන ඇත්තටම මදුර මීට කලින් අවස්ථාවලදී ඔහු රුසියාවේ සහාය ඇතිව මේ ඡන්ද ව්‍යාපාරය ගෙනිච්චයි කියන චෝදනාව තිබුණා. ඒ පිළිබඳ ඇත්තට මේ වෙනකොටත් ඒ පරීක්ෂණයක් සිදුවෙමින් පවතිනවා. නමුත් මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ඡන්ද කටයුතු වලදී නීති විරෝධී ලෙස ඒ මුදල් පරිහරණය කරා කියන චෝදනාව දැන් ඍජුවම උසාවියක ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේ වටපිටාව තුළ ප්‍රථම වතාවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ගෙනීමේ හැකියාව ඇති වෙලා තියෙනවා. මීට කලින් අවස්ථාවලදී දෝෂාභියෝගයක් ගෙනීමේ හැකියාව සම්බන්ධයෙන් විටින් විට ඔහුගේ එදිරිවාදීන් කතා කළාට මේ අවස්ථාවේදී තමයි ප්‍රථමයෙන්ම ඔහුව දෝෂාභියෝගයකට ලක් කිරීමේ කාරණාව සම්බන්ධයෙන් ප්‍රධාන මාතෘකාවක් හැටියට දැන් ඉස්මතු වෙලා තියෙන්නේ. ඉදිරියේදී පැවැත්වෙන කොංග්‍රස් සභාවට ඇතිකරන ඒ අතුරු මැතිවරණවලින් යම් කිසි විදිහකින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ තියෙන ආසන සංඛ්‍යාවේ අඩුවීමක් සිද්ධ වුණොත්, ඒ කියන්නේ ඩෙමොක්‍රටික් පක්ෂයට වැඩි බලයක් කොංග්‍රස් සභාවේදී ලැබුණොත් නොවැම්බර් මාසය වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයකට ලක් කිරීමේ හැකියාව සෑහෙන වැඩි වෙලා තියෙනවා. මේ වෙනකොට දේශපාලන විචාරකයන්ගේ මතය වෙලා තියෙන්නේ දැනට 45% විතර අවස්ථාවක් තියෙනවායි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයකට ලක් වීමට.
අපි ඇමරිකාවේ දැන් ගමන් කරන්නේ මැලේසියාවට. ඔබ දන්නවා මැලේසියාවේ අභිනවයෙන් පත්වෙච්ච අගමැති මහතීර් මුහම්මද් මේ වන විට ආන්දෝලනාත්මක තීන්දුව තීරණ කිහිපයක්ම ගෙන තිබෙනවා. ඒ වගේ තවත් ආන්දෝලනාත්මක තීන්දුවක් ඔහු අරගෙන තිබෙනවා, විශේෂයෙන්ම මේ චීනය සම්බන්ධයෙන් ලබා දෙන ආයෝජන සම්බන්ධයෙන්. ඔබ දන්නවා චීනය ආයෝජන හරහා ලෝකයේ විවිධාකාරයේ රටවල් වෙලාගෙන තිබෙනවා මේ වන විට. මැලේසියාවටත් චීනය ලබා දෙන ආධාරවල, විශේෂයෙන්ම මේ ව්‍යාපෘති ආයෝජනවලින් බිලියන ඩොලර් බිලියන 22ක ව්‍යාපෘති මේ වන විට තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. විශේෂයෙන්ම මැලේසියාවට මේක දරාගන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය මත. අමල්, දැන් මේ වගේ කාරණාවක් අපි ආසියාවේ රටකින්, විශේෂයෙන්ම අපේ ආසියානු පැසිෆික් කලාපයේ රටකින් අහන්නට ලැබෙන්නේ කලාතුරකින්. මොකක්ද මේක පිටිපස්ස තියෙන හේතු කාරණා?
මදුර අතරම මැලේසියාව කියන්නේ බොහොම ධනවත් රටක්. ඔවුන්ට ඇත්තටම තමන්ගේ යටිතල පහසුකම් වැඩි දියුණු කර ගැනීම සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නයක් තියෙන්න අවශ්‍ය රටක් නෙමෙයි. නමුත් මේ අලුතෙන් පත්වෙච්ච රජය, ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ විදිහට මිට කලින් තිබිච්ච රජය චීනයෙන් අතිවිශාල ලෙස ණය ලබාගෙන මේ මහා පරිමාණයේ ව්‍යාපෘති දියත් කිරීම තුළින් මැලේසියාව ලොකු ණය උගුලකට අසුවීමේ අවදානම තියෙනවා. ඒ අවදානමෙන් බේරා ගැනීමට තමයි මේ විදිහට මහතීර් මොහමඩ් චීනය සමග ඇතිකරගෙන තිබිච්ච ඒ චීනයේ සහාය ලබාගත්තු ඒ මහා පරිමාණයේ ව්‍යාපෘති අත්හිටවීමට තීන්දුව කළ තියෙන්නේ. මෙතනදී මහතීර් අග්‍රාමාත්‍යවරයාගේ ඔහු පෙන්වා දෙන්නට උත්සාහ කළ තියෙන්නේ මේ විදිහට මහා පරිමාණයේ ඒ ව්‍යාපෘති වලින් විශේෂයෙන්ම ගෑස් නල මාර්ගයක් ඇති කිරීම, ඒ වගේම මැලේසියාවේ එක කොනක ඉඳලා අනිත් කොන දක්වා අලුතෙන් දුම්රිය මාර්ග සකස් කිරීම, අධිවේගී මාර්ග සකස් කිරීම, එවැනි කටයුතු වල ඇත්තටම ඒ මුදල් ආයෝජනය කරන්න ඒ ණය ලබාගෙන මේ කරන කටයුතු තුළින් මැලේසියාවට මේක දරාගන්න බැරි ණය උගුලක් කියන කාරණාව අනුව තමයි ඔබ මේ විදිහට මේ ව්‍යාපෘති අත්හිටවල තියෙන්නේ. වඩාත්ම සුවිශේෂ කාරණාව වෙන්නේ මහතීර් මොහමඩ් මේ බව ප්‍රකාශයට පත් කරන්නේ චීනයේ කරන සංචාරයකින් පසුවයි. චීන බලධාරීන් සමග කරපු සාකච්ඡාවලින් පසුව තමයි මේ විදිහට ඔවුන් චීන ණය ලබාගෙන කරන ඒ ව්‍යාපෘති අත්හිටවන්න තීන්දුව කළ තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම චීනය දැනට දියත් කරලා තියෙන වන් බෙල්ට් වන් රෝඩ් කියන ඒ මහා පරිමාණයේ ආසියාව, එතකොට යුරෝපය, අප්‍රිකාව, මේ සියලුම ලෝකයේ රටවල් රාශියක් එකතු කරගෙන ඒ කරන මහා පරිමාණයේ යටිතල පහසුකම් ඇති කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන පුරුකක් හැටියට තමයි මැලේසියාව හරහා මේ විදිහට මේ යටිතල පහසුකම් ඇති කිරීමේ කටයුතු සිදු කරලා තිබුණේ. ඉතින් ඒ සියල්ල දැන් අත්හිටවන්නට ඔවුන් තීන්දුව කරලා තියෙනවා. ඉතින් මේක චීනයටත් ඇත්තටම ඔවුන් දියත් කළ දෙවිච්ච ඒ වැඩපිළිවෙලටත් ලොකු බලපෑමක් ඇති වෙනවයි කියලා කියන්නට පුළුවන්.
හොඳයි, මැලේසියාව ඉඳලා අපි කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟට විශේෂම ඇෆ්ගනිස්තානය පිළිබඳව. අපි මේ කාරණා පිළිබඳව පසුගිය සතියේ අපේ ලෝවට විශේෂඥයන් කතාබහ කරා. ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට තවත් මෝටාර් ප්‍රහාර එල්ල වෙලා තිනවා. මේකේ තවත් සුවිශේෂී කාරණාව වෙන්නේ විශේෂම ඇෆ්ගනිස්තානයේ ජනාධිපති අශ්රෆ් ගහානි හජ් උත්සවයේ වෙනුවෙන් නිල කතාව සිද්ධ කරමින් සිටියදී තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. අමල්, දැන් මීට කලින් දවස් කිහිපයකට කලින් ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා විශේෂයෙන් මේ හජ් උත්සව සමයේ නිසාවෙන්ම ඉල්ලා හිටියා සටන් විරාමයක් නොවැම්බර් මාසයේ වෙනකන් මං හිතන විදිහට. නමුත් සටන් විරාමයේ අතරතුරේදී තමයි මේ ප්‍රහාරය දියත් වෙන්නේ.
ඔව්, අතර මදුර මේක කාබුල් නුවර, ඒ කියන්නේ රටේ අගනුවර ජනාධිපතිවරයා ජාතිය අමතන අවස්ථාවකදී මේ ආකාරයෙන් අතරම ජනාධිපතිවරයාගේ ඒ මන්දිරයත් ඉලක්ක කරගෙන රොකට් මෝටාර් ප්‍රහාරයක් දියත් වුණේ. ඉතින් අර ඔබ කිව්වා වගේ මීට කලින් අවස්ථාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළා තිබුණා ඔහු මාස 3ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළා, ඒක ක්‍රියාත්මක කරන්නට කැමැත්තෙන් ඉන්නවයි කියලා. මෙතන ඇත්තටම මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම බාර අරගෙන තියෙන IS සංවිධානය. ඉතින් එක්තරා විදිහකට අෆ්ගනිස්තානය තුළ දැන් මේ කැරලිකාර කණ්ඩායම්වල බල අරගලයක ස්වරූපයක් බදුර දැනෙන් පේන්නට තියෙනවා. මොකද තලිබාන් වරුන් මේ අවස්ථාවේදී රජයත් සමග යම් කිසි විදිහකට සාම වැඩ පිළිවෙලකට යෑමට කැමැත්ත දක්වලා තිබුණට IS සංවිධානය ඔවුන් මැද පෙරදිග අනෙකුත් රටවල් වල ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩුවීමත් සමග ඔවුන් දැන් ඇෆ්ගනිස්තානය ඇතුළට ඇවිල්ලා ඇෆ්ගනිස්තානයේ මේ ප්‍රහාර උත්සන්න කිරීමේ ප්‍රවණතාවයක් මේකෙන් පිළිබිඹු වෙනවා. මේ වඩාත්ම සුවිශේෂම කාරණා වෙන්නේ ඔවුන්ට ඔවුන් ප්‍රදර්ශනය කරලා තියෙන්නේ තමන්ගේ හැකියාව ඇෆ්ගනිස්තානයේ අගනුවර මොනතරම් ආරක්ෂාව දැඩි කළා තිබුණත් ඔවුන්ට මේ විදිහට මේ වාගේ ප්‍රහාරයක් ඇති කිරීමේ හැකියාව තියෙනවා කියන කාරණාව ඔව් ප්‍රදර්ශනය කළා තියෙනවා. ඉතින් මෙතනදී මේ ප්‍රහාර ඇති වෙන වල ප්‍රතිපලයක් හැටියට සෑහෙන පිරිසක් පීඩාවට පත් වෙලා තියෙනවා, ජීවිත හානි කීපයකුත් සිද්ධ වෙලා තියෙනවා. ඒ එක්කම අෆ්ගනිස්තාන් රජයට සිද්ධ වුණ ගුවන් ප්‍රහාර තුළින් අගනුවර මැද්දේ ගුවන් ප්‍රහාර යොදා ගනිමින් මේ IS සංවිධානයේ ක්‍රියාකාරකම් බඩ පවත්වන්න කටයුතු කරන්නට.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදියා අමල් ජයසිංහ මහතා සමග ගෙවිගෙන යන සතියේ ලෝකයේ සිදුවෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව SBS ලෝවට විශේෂාංගෙන්. අමල්, අපි ඊළඟට පොඩ්ඩක් අවධානය යොමු කරමු ඉන්දියාව දෙසට. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඇති වී තිබෙන දරුණු ගංවතුර තත්ත්වයේ අලුත්ම තත්ත්වය අපි දැනගන්නට කැමතියි. ඒ අතරතුරේදී වාර්තා වෙනවා ඉන්දිය රජය සහ ඒ ප්‍රාන්ත රජයන් මේ ගංවතුර ආධාර, විශේෂයෙන්ම අනෙකුත් රටවල් වලින් ලැබෙන ගංවතුර ආධාර ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයකුත්
මදුර කේරළ ප්‍රාන්තයේ මේ වෙනකොට ඒ වැසි සත්වය යම් කිසි විදිහකට අඩුවීමක් දක්නට ලැබෙනවා. නමුත් සෑහෙන ප්‍රමාණයක් ප්‍රදේශයේ තවමත් ජලයෙන් යටවිලා තියෙන්නේ. මේ වෙනකොට පීඩාවට පත්වෙච්ච විශේෂයෙන්ම අවතැන් වෙච්ච සංඛ්‍යාව දසලක්ෂයකට අධිකයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම ජූනි මාසයේ සිට ඇතිවෙච්ච ඒ ධාරානිපාත වර්ෂාවට ප්‍රතිඵලයක් හැටියට 400කට අධික පිරිසක් නිල වශයෙන් සංඛ්‍යාවක් තියෙනවා 410ක් ජීවිතක්ෂයට පත් වුණා කියලා. නමුත් බලධාරීන් විශ්වාස කරනවා මේ සංඛ්‍යාව තවත් වැඩි වෙන්නට පුළුවන් කියලා. මොකද සමහර ප්‍රදේශවලට ඒ සහන සේවකයන්ට තවමත් ඇතුළු වෙන්නට ඒ ගම්වලට ඔවුන්ට යන්නට හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් ඒ සහන කටයුතු මේ වෙනකොට දැන් උත්සන්න කරන්නට ඔවුන් හැකියාව තියෙනවා. මොකද වර්ෂාවේ අඩුවීමත් එක්කලා ඉතින් දැනට ඒ කේරළ බලධාරීන් යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් කියන මේ සියලුම ත්‍රිවිධ හමුදාවේම සහාය ඇතිව මේ වෙනකොට ඒ තමන්ගේ ඒ සහන කටයුතු උත්සන්න කරලා තියෙනවා. මේ කේරළ ප්‍රාන්තයේ මේ ඇතිවෙච්ච මහා මෝසම් වැස්ස අවුරුදු 100කට පස්සේ ඇතිවෙච්ච විශාලතම වැස්ස හැටියට තමයි ඔවුන් හඳුනන තියෙන්නේ. ඉතින් මේ නිසාවෙන්ම තමයි කේරළ ප්‍රාන්තයෙන් විශාල භූමි ප්‍රමාණයක් කවදාවත් යට නොවන ස්ථාන පවා මේ අවස්ථාවේදී ජලයෙන් යට වෙලා විශාල දීපල හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ මැද්දේ තමයි මදුර කේරළ ප්‍රාන්තයේ බලධාරීන් නොයෙකුත් ආධාර බලාපොරොත්තුෙන් ඒ ඉල්ලීම් කළා තිබුණා. නමුත් මධ්‍යම රජය දැන් ප්‍රකාශයට පත් කළා තියෙනවා ඔවුන් රජයේ ප්‍රතිපත්තියක් අනුව කිසිම විදේශ ආධාරයක් ලබා ගන්නේ නැහැයි කියලා මේ පීඩාවට පත් වෙච්ච පුද්ගලයන්ට ඒ සහන ලබා දීමේ ඒ සියලුම වගකීම මධ්‍යම රජය විසින් ගන්නවයි කියන කාරණාව තමයි ප්‍රකාශයට පත් කළා තියෙන්නේ. මෙතනින් සුවිශේෂ කාරණාවක් බවට පත් වෙන්නේ එක්සත් අරාබිය එමිර් රාජ්‍ය, එහෙම නැත්නම් මේ යුනයිටඩ් අරබ් එමිරේට්ස්. ඔවුන් ඇත්තටම ප්‍රකාශ කළ තියෙනවා $100 million ඇමරිකානු $100 million ආධාර මුදලක් ඉන්දියාවට කේරළ ප්‍රාන්තයට ලබා දෙන්නට ඔවුන් සූදානම් කියලා. නමුත් මධ්‍යම රජයේ මේ මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා. මේ කාරණාව තමන් තනියෙන් ඉෂ්ට කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් මේ පිළිබඳ දැඩි විවේචනයක් මේ වෙනකොට එල්ලවලා තියෙනවා. මොකද ලෝකේ හුඟක් රටවල සිටින ඉන්දිය ජාතිකයන් සහ මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් සානුකම්පිකව කටයුතු කරන පිරිස් මුදල් ආධාර ලබා දීමට සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීමට ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් ඉන්දිය බලධාරීන් ඒ සියල්ල මේ වෙනකොට ප්‍රතික්ෂේප කළා තියෙනවා.
අපි අවසාන කතාබහ නිමාවට පත් කරන බලාපොරොත්තු වෙන්නේ ඉන්දියාව සම්බන්ධයෙන් වාර්තා වෙන පුවතක්, විශේෂයෙන්ම ඉන්දියාව සහ පාකිස්තානය අතර. ඔබ දන්නවා පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා විදිහට හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් පසුගිය සතියන්තයේදී දිවුරුම් දුන්නා. මේ දිවුරුම් දීමේ උත්සවයට ඉන්දියාවේ 90 දශකයේ තවත් ක්‍රිකට් තරුවක් වෙච්ච, දැන් දේශපාලන චරිතයක් බවට පත් වෙලා ඉන්න නව්ජෝත් සිං සිදු සහභාගී වුණා. සිදුට අකටතැබ්බයක් සිද්ධ වුණා පාකිස්තානයේදී මේ දිවුරුම් දීමේ උත්සවයට යාමෙන්. අපි අමල් මේ අකරතැබ්බයත් එක්කම දවසේදී මේ කතා බහ නිමාවට පත් කරන්න.
ඔව් බදුර, නව්ජොත් සිදු කියන්නේ ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට, දක්ෂ ක්‍රිකටකයෙක් හැටියට නම් දරාපු පුද්ගලයා. ඔහු ඇත්තටම පංජාබ් ප්‍රාන්තයේ අමාත්‍යවරයෙක් හැටියටත් කටයුතු කරනවා. ඉම්රාන් ඛාන්ගේ පදවි ප්‍රාප්තිය සම්බන්ධයෙන් ඇතිවෙච්ච උත්සවයට නව්ජොත් සිදුටත් ආර්ධනාවක් ලැබිලා තිබුණා. ඉතින් මේක විරල අවස්ථාවක්. මොකද අපි දන්නවා පාකිස්තානය ඉන්දියාවයි දේශපාලනික වශයෙන් බොහොම විරසකයක් ඇති කරගෙන තියෙන රටවල් දෙකක්. නමුත් මේ අග්‍රාමාත්‍යවරයාගේ පදවි ප්‍රාර්ථියට සිදුට ආරාධනාවක් ලැබිලා ඔහු ඒ උත්සවයට සහභාගී වුණා. ඒ අවස්ථාවේදී ඒකට සහභාගී වෙච්ච පාකිස්තානයේ හමුදා නිලධාරියෙක් මුණ ගැසෙන අවස්ථාවේදී නව්ජත් සිදු දෙපළ අතර කිටි සාකච්ඡාවක් ඇති වෙලා ඒ අවසානයේදී නව්ජත් සිදු ඒ පාකිස්තාන යුද හමුදා නිලධාරියා සිපගෙන දෙදෙනා ආචාර කරගත් අවස්ථාව ඉන්දියාවේ බොහෝ පිරිස් දැඩි විවේචනයට ලක් කරා. මොකද තමන් හතුරා හැටියට සලකන රටක යුද හමුදාවක ප්‍රධානියෙක් මේ විදිහට පිළිගැනීම සම්බන්ධයෙන් නව්ජත් සිදු දැඩි විවේචනයට ලක් කරලා තිබුණා. ඉතින් ඔහු මේ අවස්ථාවේදී තමන් කරපු ක්‍රියාව විවේචනය කරන අයට විරුද්ධව ඔහු කතා කරලා තිබුණා. නමුත් දැඩි ලෙස සමාජ ජාලාවලයි ඒ වගේම ඉන්දියාවේ අනෙකුත් මාධ්‍යවලත් සිදුට බොහොම දරුණු ලෙස ඔහු විවේචනය කරලා තිබුණා. ඉතින් මේක තමයි ඇත්තටම මේ ඉන්දියාව මාධ්‍ය ඉම්රාන් ඛාන්ගේ පදවි ප්‍රාර්ථියටත් වැඩිය බොහොම වැඩි අවධානයක් දක්වලා තිබුණේ. සිදු ඒ උත්සවයට සහභාගී වෙලා ඔහු පාකිස්තානයේ යුද හමුදා නිලධාරියෙක් සමග ඒ ඇති කරගත්තු කුළුපගුකම ප්‍රදර්ශනය කරපු කුළුපගුකම තමයි විවේචනයට ලක් වෙලා තිබුණේ.
හොඳයි, ඒ පුවතත් සමගින් අද දවසේදී SBS සිංහල වැඩසටහනේ ලෝවටා විශේෂාංගයේ නිවාරපත් කරන්න අපි සූදාන වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. ගිවිගෙන යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු අරගෙන අපිත් සමග සම්බන්ධ වුණේ FP ප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සුබ සතියන්තය ප්‍රාර්ථනා කරනවා. ලබන සිකුරාදා නැවතත් හමු වෙමු.
ආයුබෝවන් මදුර.